ගරු තුෂාර ඉන්ද්‍රනිල් මන්ත්‍රීතුමා.
බොහොම ස්තුතියි ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි. දින ගණනාවක් පුරා මේ අයවැය පිළිබඳ දෙවන වර කියවීම විවාද වෙනවා. විවිධ අදහස්, විවිධ පක්ෂපාති අදහස්, විපක්ෂ අදහස්, විවේචනශීලී අදහස් සියල්ල මේ වැදගත් සභාව තුළ මේ දින ගණනාව තුළම කතා වෙනවා. මේ අයවැය ලේඛනය තුළ අපි දැකපු ප්‍රධානම ගුණාංගය තමා ආණ්ඩු පක්ෂයේ එන්න මන්ත්‍රීවරුන්, නැමැතිවරුන් සියලු දෙනා කටපාඩම් කරගත්ත ගිරව් වගේ සියල්ල ප්‍රශස්ති 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 සියල්ලම හොඳයි 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 එහෙම ආවඩන්නේ නැතුව මේකේ තියෙන ගුණදොස් බොහොම විවෘතව කතා කරනවා. අපේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්, නැමැතිවරුන්, විවිධ පක්ෂත් එක්ක මේ ආණ්ඩුවට සම්බන්ධ වෙලා ඉන්න ඇමතිවරුන් මේ අයවැය ලේඛනය පිළිබඳව බොහොම විචාරශීලීව කතා කරනවා. අපි පහුගිය රජය කාලේ අපි දැක්කේ මෙහෙම නෙමෙයි. අලියගහ මන්දිරෙන් ලියලා දෙන ලියවිල්ල කඩපාඩම් කරගෙන හොඳයි 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 එහෙම නරකයි කියලා කතා කරුවොත් පවතින්න බෑ. ඒ ඇමතිකන් ඒ වරප්‍රසාද මුකුත් නෑ. එහෙම තිබිච්ච කාලයක් තුළ අද නීල හරිත අයවැය දැන් එක අතකින් කිව්වා මේ නිල් පාට පක්ෂයත් කොළ පාට පක්ෂයත් එකතු වෙලා හදපු නිසා මේක නීල හරිත කියනවා ඒක වැරදි කියන එක. හැබැයි ඒකේ තියෙන අර භෞතික විද්‍යාත්මක ඒ තියෙන ගුණාංගයත් එක්ක අපිට නෑ කියන්නත් බෑ. මේක නිල් පාට පක්ෂයත් කොළ පාට පක්ෂයත් එකට එක්කහු වෙලා මේකේ ගුණදොස් සමසමව විවේචනය කරලා ආගය කරලා විචාරය කරලා මේක ගෙන එන අයවැයක් නිසා කාට කාටත් මේකේ අදහස් ගුණදොස් මේක විවේචනය කිරීම මේ වැරැද්දක් නැහැ. හැබැයි ඒකම මට ඒක අර ඒ වෙලාවෙ මට කතා කරන්න බැරුව ගියා. මම දැක්කා සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා. එතුමා අපේ ආණ්ඩුවේ ඉන්න වැදගත් තනතුරක් දරන බොහොම ජ්‍යෙෂ්ඨ ඇමතිවරේ. බොහොම පරිණත ඇමතිවරේ. එතුමාට පහුගිය දවසක මාධ්‍ය සාකච්ඡාවක් මගින් එතුමාගේ මේ දිගින් දෙකට දිගින් දෙකට දිගින් දෙකට යන විවේචනයන් වෙනුවෙන් පැහැදිලිව මම යම්කිසි ප්‍රකාශ ගණනාවක් ඉදිරිපත් කළා. එතකොට එතුමා ඒකට චෝදනා කරලා තිබුණා අපේ ආණ්ඩුවේ ඉන්න ඉහළ නායකින්ගේ උපදෙස් මත තුෂාර ඉන්ද්‍රනිල් අමරසේන මන්ත්‍රීවරයා මේ සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයාට ගහන්න පහර දෙන්න මේ සූදානම් වෙනවා. මේක කුමන්ත්‍රණය, මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියලා එතුමා දන්නවා කියලා එහෙම චෝදනාවක්. දැන් විශේෂයෙන්ම අපේ ආණ්ඩුවේ ඉන්න නායකයන් නිදහස් කරන්නට ඕනේ අපේ ආගමැතිතුමා ඇතුළු ඒ ඉන්න අනිකුත් සියලුම නායකයින්. අනේ මට කවුරුවත් නම් කිව්වේ නැහැ සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමාට පහර ගහන්න විවේචනය කරන්න කියලා මට කවුරුවත් කිව්වේ නැහැ. මම පැහැදිලිවම සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමාව විවේචනය කළේ එතුමා මේ ආණ්ඩුවේ වැදගත් ඇමතිවරයෙක් වගකිය යුතු ඇමතිවරයෙක් හැටියට ඉඳින්මින්ම විටින් විට විටින් විට විටින් විට ආණ්ඩුවේ ක්‍රියාදාමයන් විවේචනය කරනවා නම් ඒක එතුමා කරන්න බරපතල වැරැද්දක්. මේකේ පසුපෙළ මන්ත්‍රීවරයෙක් හැටියට මම මේක දැක්කා. දැන් සුසිල් ප්‍රේමජයන්ත මහත්තයාට මම කියන දේවල් වලට හිත රිදෙනවා නම් එතුමා කියන දේවල් වලට අපේ හිතත් රිදෙනවා. එතකොට අපි කියනවාද සුසිල් ප්‍රේමජයන්ත මහත්තයා ඔය කියන්නේ එතුමාගේ අදහස් නෙමෙයි, එතුමා මේ ජනාධිපතිතුමා තමයි එතුමාට මේවා කියන්න උගන්ලා තියෙන්නේ, එහෙම නැත්නම් මහින්ද අමරවීර ඇමතිතුමා තමයි එතුමාට මේවා කියන්න උගන්ලා තියෙන්නේ, එහෙම නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකම් දුමින්ද දිසානායක ඇමතිතුමා තමයි එතුමාට මේවා කියන්න උගන්ලා තියෙන්නේ. එහෙම කියලා අපි කියනවද? අපි කියන්නේ නැහැ. සුසිල් ප්‍රේමජයන්ත මහත්තයා එතුමාගේ පෞද්ගලික අදහස ප්‍රකාශ කරනවා, මම මගේ පෞද්ගලික අදහස ප්‍රකාශ කරනවා. එතකොට එතුමාට රිදෙනවා වගේම අපිටත් රිදෙනවා. එතකොට දැන් එතුමා අද බොහොම උනන්දුවෙන් කතා කළා හෙජින් ගණදෙනුවේ තිබිච්ච මූල්‍ය අක්‍රමිකතා. කවුද මේවට මේ අපිද වග කියන්න ඕනේ? අපිද වග කියන්න ඕනේ? හෙජින් ගණදෙනුව එක්කම බැඳුම් කර ගණදෙනුව පිළිබඳව එතුමා මෙතන ප්‍රකාශ කළා. ඉතින් මේවා කියනකොට අපිටත් කියන්න හිතෙනවා. මොකද 2011 2012 වර්ෂවල අපේ රටට තෙල් නැව් හයක් ආවා, බාල තෙල්. ඒ බාල තෙල් නැව් ආපහු අපේ රටට ගත්තා. ඒ පිළිබඳව එතුමා චෝදනා කරන එතුමාගේ ලේකම්වරයාට මොකද ටයිටස් ප්‍රේමසිරිද මොකද්ද? එතකොට ඒ ලේකම්වරයාට ඒ ඉන්න ඇමතිවරයා ඒ වගකීම පවරනවා. හැබැයි මතක තියාගන්න ගරු මන්ත්‍රීතුමනි, මම ඔබතුමාට කියනවා අපේ රවි කරුණානායක ඇමතිතුමාට චෝදනාවක් එල්ල වුණා. එතුමා එතුමාගේ ලේකම්වරයට වගකීම පවරලා ලේකම්වරයාට ඉල්ලාස්සයක් මම ඇමතිකමේ ඉන්නන් කියලා රවි කරුණානායක ඇමතිතුමා හිටියේ නෑ. ලේකම්වරයාට වගකීම පැවරුවේ නෑ. ඇමතිවර ඇල්ලාස් වුණා. එතකොට සුසිල් ප්‍රේමජාන්ස මැතිතුමාගේ කාලේ මේ යෝජනා මේ චෝදනාව වෙනකොට එතුමා ඒක පවරන එතුමාගේ ලේකම්වරයට අමාත්‍යංශ ලේකම්වරයට අමාත්‍යංශ ලේකම්වරයා මේනකොට FCIDකට ගිහිල්ලා කට උත්තරයක් දෙනවා. මේක මම නෙමෙයි අපි නෙමෙයි මේක සම්බන්ධ. මේකට සම්බන්ධ ඒ කාලේ වෙනකොට හිටපු ඇමතිවරු හැම බොරතල් බරල්ලයකටම ඩොලර් $141 අයත ඉපැයීමක් ලැබුවා. සියල්ලෙහි වටිනාකම ඩොලර් මිලියන් 1.5යි. මේවට මේ අපි වල්ලන්න එපා. අපි නෙමෙයි කියන්නේ ගරු මන්ත්‍රීතුමනි, මේ ඒ කාලේ අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා තමයි මේ FCID එකට ගිහිල්ලා කට උත්තර දෙන්නේ.
ඒ එක්කම මං තරුණ මන්ත්‍රීතුමාටත් කියනවා, මේ අපි සම්මුතිවාදී රජයක් හැටියට කටයුතු කරන නිසා අපි ආවැය ගැන සාකච්ඡා කරමු. අපි මේ තියෙන මේ වගේ ප්‍රශ්න අපි මේ ස්ථානයේ සාකච්ඡා නොකර අපි වෙන ආකාරයකට එක සාකච්ඡා කර, විශේෂයෙන් මං මතු කරන නීති ප්‍රශ්නය තමයි ඒ මන්ත්‍රීවරයෙක් මේ සභාව නියෝජනය නොවන අවස්ථාවේ ඒ මන්ත්‍රීතුමා ගැන ඇමතිතුමා ගැන මේ සභාවේ කාටත් ඒක ප්‍රකාශ කරන්න පුළුවන් කමක් නැහැ. මම ඔබතුමාගේ මූලාසනයෙන් ඉල්ලනවා මේ කරුණාකරලා නවත්තන්න කියලා. මොකද මම මේ කියන්නේ මේ පක්ෂ දෙකටම සම්මුතිවාදී ආණ්ඩුවක් තියෙන නිසා මම කරුණාවෙන් ඉල්ලීමක් කරනවා. මම ජේෂ්ඨයෙක් හැටියට නැත්තම් මම ඒක වරදක් කරා වෙනවා.
හරි, මන්ත්‍රීතුමා කතා කරන්න.
අපි ඉතාමත්ම ගරු කරන ඇමතිවරයෙක් අපේ සොයිසා ඇමතිතුමා. එතුමා අපේ ජේෂ්ඨ ඇමතිවරයෙක්, යහපාලනය තුළ අපේ රජයට එක්කම වෙලා වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරයෙක්. අපි එතුමාට ඉතාමත්ම ආදරෙයි. එතුමා සැබෑ විදියට ඒ පෙනී සිටින තමන්ගේ කාර්යාමය තුළ එතුමා සැබෑ විදියට නම් පෙනී සිටින ඇමතිවරයෙක්. අපි එතුමා වෙනුවෙන් ඕනම අවස්ථාවක එතුමා කියන දේවල් අහනවා. මං එතුමා කියන නිසාම මං ඒ කතාව එතනින් එහාට අරන් යන්නේ නැහැ. හැබැයි මං කියන්න ඕනේ
දැනුත් කියන දේ අහන්න.
ඔව්, ඒක තමයි. මම මට වචන තව වාක්‍ය දෙකක් කියා ගන්න අවශ්‍යයි. මේ රජය තුළ ඇමතිවරයාට චෝදනා එල්ල වෙනකොට ලේකම්වරයා පාවලා දීලා ඇමතිවරයා අයින් වෙනවා, ලේකම්වරයා බිල්ලට දෙන්නේ. පහුගිය අවස්ථාවේ ඇමතිවරයා සුරක්ෂිත වෙනවා, ලේකම්වරයා බිල්ලට දෙනවා. ඒ බව ප්‍රකාශ කරමින් මම අපේ විතමනි සොයිසා ඇමතිතුමාගේ ඉල්ලීමටත් ගරු කරමින්.
තව විනාඩි දෙකක් තියෙනවා මන්ත්‍රීතුමා.
මට අපේ රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමියගේ වෙලාවත් රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමිය අසනීප නිසා සහභාගී.
ඒ වෙලාව රවි කරුණානායක ගරු මන්ත්‍රීතුමා පාවිච්චි කරලා තියෙනවා.
හොඳයි, සමාවෙන්න. ඉතින් විශේෂයෙන් අපි කතා කරොත් විමල් වීරවංශ මැතිතුමා නම් මොනවද ආර්ථික විද්‍යාව ගැන මෙලෝ හසරක් දන්නේ නැතුව මොකද පුනරාවර්තන වියදම් මේ අයවැය ලේඛනයේ වැඩි මේක අයවැයක්ද වගේ ප්‍රකාශ ටිකක් කළා. ඉතින් මම කනගාට වෙනවා. මොකද අපේ රාජ්‍ය 2015 මේක බලයට පත් වුණාට පස්සේ අපි දැවැන්ත අපේ වර්තන වියදම් අපි විශාල ප්‍රමාණයකින් අපි වැඩි කළා. ලක්ෂ 42ක් ජනතාවට රජයේ සේවකින්ට අපි ₹10,000කින් අපි එක තැන අපි වැටුප් වැඩි කිරීමක් කළා. ₹10,000 වැඩිහිටි දීමනාව අපි ₹2,000 බවට පත් කළා. ₹600 තිබිච්ච සමෘද්ධි මුද්දරය ₹3,500 දක්වා වැඩි කළා. ඒ වගේ එතනින් පටන් ගත්තහම අපේ පුනරාවර්තන වියදම් අපි දිනපතා අපි විශාල වශයෙන් අපි වැඩි කළා. ඉතින් ඒකම විශේෂයෙන් කතා කරන්නට ඕනේ. දැන් මේ අරක්කු මිල බියර් මිල ගැන කතා කරනවා.
තව විනාඩියක් තියෙන ගරු මන්ත්‍රීතුමා.
අරක්කු මිල බියර් මිල ගැන කතා කරනවා. ඒක විවිධ අර්ථ. හැබැයි අපි පහුගිය කාල පරිච්ඡේදය තුළ දැක්කා ₹100 200 දැන් ඔය ගංගොල තිබිච්ච කෂිප්පු ටික මම අහගෙන පහුගිය අවස්ථාවේදී එක මන්ත්‍රීවරේ ප්‍රකාශ කරනවා. ගෝඨාභය රාජපක්ෂ මහතුමා ඉන්න කාලේ සියලු පොලිසිය වලට දාලා බලය පෙන්නලා මුළු ගංගොල තිබිච්ච කෂිප්පු සංහාරයට ලක් කළා කියලා. හැබැයි මේ කෂිප්පු සංහාරයට ලක් කළා තමයි ඒ ගමේ තියෙන කෂිප්පු මර්ධනය කරලා නගරයේ තියෙන වෙළඳ පොළට බිස්නස් එක ගත්තා. නගරයේ තියෙන වෙළඳ පොළට බිස්නස් එක ගන්නකොට අපි දැක්කා හැම
අවසාන කරන ගරු මන්ත්‍රීතුමා
මට තව ප්‍රතිචාර දෙන්න හැම දිස්ත්‍රික්කයකම ඒ පහුගිය ආණ්ඩුවේ සෑම තමන්ගේ ඉන්න මහජන නියෝජිතයින්ටම තමා සෑම දිස්ත්‍රික්කයකටම පුත්තලම එතනෝල් නිෂ්පාදකයෙක් බිහි වුණා, කුරුණෑගල එතනෝල් නිෂ්පාදකයෙක් බිහි වුණා, ඒ වගේ සෑම දිස්ත්‍රික්කයකම එතනෝල් නිෂ්පාදකයෙක් මත්පැන් නිෂ්පාදකයෙක් බිහි කරලා ගමේ තිබිච්ච කශිප්පු වළඳාමේ අයිතිය බාරයකට දාගෙන මේ පහුගිය ආණ්ඩුවේ නියෝජිතයින් අරක් වළඳාමට පස්ස කියන එකත් මම මේ අවස්ථාවේදී විශේෂ කියන්න අවශ්‍යයි.
මීළඟට ගරු අමාත්‍ය විජිත් විජිතමුණි සොයිස අමාත්‍යවරයා.
මුලාසනයේ ගරු මන්ත්‍රීතුමනි, ම විශේෂයෙන්ම පළමුවෙන් ශෘතිවන්ත වෙනවා මගේ ඉල්ලීම පිළිගැනීම පිළිබඳ අපේ තරුණ මන්ත්‍රීතුමාට. විශේෂයෙන්ම අයවැය කියන්නේ අපි ලබන අවුරුද්දේ මොනතරම් මුදලක් මොන ප්‍රතිපත්ති උඩ වීදම් කරනවද කියන කාරණාව සම්බන්ධයෙන් කරන්නාව පුරෝකථනය. අපි දැක්කා පෞගිය දවස්වල මේ අයවැය සම්බන්ධයෙන් විවිධ මන්ත්‍රීවරු ඒ වෙන් කරපු මුදල් ගැන, ඒ මුදල් ප්‍රමාණය ගැන විවිධ ආකාරයට වර්ගීකරණය කරලා විවිධ කරුණු ඉදිරිපත් කරා. ඒවා තාර්කිකයි. නත් අපි කියන්න ඕනේ මේ මුදල් වෙන් කිරීමේදී විශේෂයෙන්ම වැදගත් වෙන්නේ වෙන් කරන ඒ සංඛ්‍යාව මුදල් ඒ ප්‍රමාණය නෙමෙයි, වැදගත් වෙන්නේ ප්‍රතිපත්තිය, ඒ වැඩපිළිවෙල. ඒ නිසා අපි දන්නවා අපි සතපුම් දහස් ගණනක ගමනක් යන්න අපි ඉස්සෙල්ලම තියන්නේ පළවෙනි පියවර ගෙදර පඩිය උඩට. පඩියෙන් තමයි අපි මිදුලට, මිදුලෙන් තමයි පාරට, එහෙම තමයි මේ ගමන. නමුත් අපි දකින දේ තමයි මංගල සමරවිර ඇමතිතුමා මේ ඉදිරිපත් කරපු වෑවැ ඉතාමත්ම කාලෝචිත. සමහරු කල්පනා කරා මේ වෙලේ මැතිවරණ අයවැයක් ඉදිරිපත් කරයි කියලා. අප්පුඩි ගහන්න, හුරේ තියන්න, සතුටු වෙන්න නෑ, එතුමා එහෙම කරේ නෑ. එතුමා මේ රටේ ආර්ථිකයට, මේ රටේ සියලුම සමාජ තීරුවලට සාධාරණ ඉෂ්ට වෙන විදියට සියලුම සමාජ තීරුවල අවශ්‍යතාවය, ඒ වගේම රාජ්‍ය ආදායම් වැඩි කිරීම, අය ව්‍යාපාරතරය අඩු කිරීම සහ ගමේ ඉන්න දුප්පත් ගොවියගේ ඉඳලා කම්කරුවගේ ඉඳලා ජන ජීවිතය පිළිබඳ අයවැයක් ඉදිරිපත් කරා විතරක් නෙමෙයි, ඒ අයගේ අනාගතය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන තිරසාර සංවර්ධනයක් වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් එතුමා ඉෂ්ට කරා. මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. අපි මේක දකින්නේ අර විමල් විරවංශ මන්ත්‍රීතුමා කිව්වා මේක නීල හරිත අයවැයක්, මේක නිල්කොළ අයවැයක් කියලා. මම කියනවා මේක එම මතු පිටින් බැලුවම එහෙම පේනවා. නැත් අපි දන්නවා මේ ලෝකේ දියුණු රාජ්‍යයන්, ඒ වගේම අනෙකුත් රාජ්‍යයන් පවා විශේෂයෙන්ම සංවර්ධන ක්‍රමෝපායන් පරිසර හිතකාමී ආකාරයට තමයි අද තමන්ගේ රාජ්‍ය ප්‍රතිපත්තිය සකස් කරන්නේ. එම රටවල් ඒ රටවල් ගොන්නට අද අපට එකතු වෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. අපේ ක්‍රමෝපායන් අද නීල හරිත අයවැයක් සම්බන්ධයෙන් ඒ ප්‍රතිපත්තිය ඉදිරිපත් කරපු නිසා අපි ඒ මුදල් ලැබෙතුමාට ස්තුතිවන්ත වෙනවා. අපි දකිනවා පැරිස් සම්මුතිය තියෙනවා. ඒතර මේ පැරිස් සම්මුතිය අනුව අපි කටයුතු කිරීම තුළ අපට ජාත්‍යන්තර වශයෙන් විශාල සහයෝගයක්, අනුග්‍රහයක්, අනුබලයක් ලැබෙනවා. ඒතර මේ අයවැය ඉතාමත්ම විද්‍යානුකූලව තමයි සකස් කරලා තියෙන්නේ මංගල සමිරය මෙතුමා. අපි දන්නවා එතුමා මේ රටේ විශේෂ අමාත්‍ය ධූරයන් රාශියක් දරපු ඉතාම ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක්. එතුමත් මමත් 1989 පාර්ලිමේන්තුවට ආවේ. අපි දැක්කා එතුමා හැම අභියෝගයක්ම බාරගත්තා. විශේෂයෙන් මතක් කරන එතුමා මේ තැපැල් සහ විදුලි සංදේශ ඇමතිවරයා හැටියට චන්ද්‍රිකා මැතිනිගේ ආණ්ඩුවේ ඒ කරපු දෑවැන්ත පෙරළිය වෙනස්කම නිසා අද මේ රටේ සන්නිවේදන ශේෂ්ත්‍රයේ, දුරකථන ශේෂ්ත්‍රයේ මහා දෑවැන්ත විප්ලවයක් ඇති වෙලා අද මේ රටේ හැම කෙනෙකුටම දුරකථන දෙකක් තුනක් තියෙන විදියට මේ රටේ ඒ පහසුකම අද ලැබිලා තියෙනවා. අපි දන්නවා දක්ෂ ඇමතිවරයෙක්. අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඉතින් මම මතක් කරන්න ඕනේ මේ නීල හරිත අයවැය යටතේ යෝජනා 15ක් තියෙනවා. රුපියල් මිලියන 19,245ක් වෙන් කරලා තියෙනවා. මම තාමත්ම නැවත වරක් ස්තුතිවන්ත වෙනවා මංගල සමරවිර ඇමතිතුමාට. ඒ මුදලින් තුනෙන් එකක්, එමනම් රුපියල් මිලියන 6,400ක් මගේ විෂයට අදාළව තමයි වෙන් කරලා තියෙන්නේ. මේකේ හේතුවක් තියෙනවා. මොකද අපි දන්නවා මේ අයවැය ගැන පෞගිය කාල මේ අවුරුදු දෙකහමාර තුන කාලේ පිළිබඳව විවේචන එල්ල කරනකොට ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු කිව්වේ මේ ආණ්ඩුව මුකුත් කරලා නැහැ කියලා. අයි මතක් කරන්න ඕනේ මහ පොළව ගහකොළ සතා සීපාව පිළිබඳ අවබෝධයක් ඇතිව මේ රජය ආරම්භ වූ දවසේ ඉඳලා වැඩ කරලා තියෙනවා. හැබැයි මේ වැඩවල සද්ද නැහැ. සද්දට වඩා මේකේ සැර නැහැ. හීන් සැරේ සද්ද නැතුව මේ වැඩ කෙරලා තියෙනවා. මම විශේෂයෙන් මතක් කරන්න ඕන යාන්ඔය අද මේ රටේ ගොවි ජනතාවට වියලි කලාපයේ ගොවි ජනතාවට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට ජලය දෙන්න අද යාන්ඔය වැඩ කටයුතු අවසන් කරලා අපට එළමාර්ගයේ පමණයි සකස් කරන්න තියෙන්නේ. ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඒ වගේම කළුගල්ලෝය අපි ආරම්භ කරලා තියෙනවා. ඒ කළුගල්ලෝය දැන් අවසන් කරලා අම්පාර දිස්ත්‍රික්කයේ වියලි කලාපයේ ගොවි ජනතාවට ජලය දෙන්න මේ රජයේ ඒ සඳහා මූලික පිරිවැය යොදලා තියෙනවා. ඒ වගේම උමාවයේ පහළ නිම්නය උමාවයේ පිළිබඳවත් අපි මතක් කරන්න ඕන. උමාවයේ ඉහළ නිම්නය එහෙම නැත්නම් මැද කඳුකරේ ඒ තිබුණු නියම තාක්ෂණික උපදෙස් නැතුව ඒවට පිටුපාලා කටයුතු කරපු නිසා මහා ව්‍යසනයකට අපේ මැද කඳුකරේ සහෝදර ජනතාවට මූණ දෙන්න සිද්ධ වුණා. අපි ඒ ගැන කනගාටු වෙනවා. ඒ වගේම මොරාන අමයංගල දිස්ත්‍රික්කයේ වියලි කලාපේ බදුල්ල දිස්ත්‍රික්කයේ වියලි කලාපේ ජනතාවට ජලය ලබා දෙන්න ඒ ගොවිතැනට ජලය ලබා දෙන්න මේ රජයේ දැවැන්ත මුදලක් වීදම් කරලා තියෙනවා. මේ ආකාරයට මේ රටේ සෑම වැවකම රජ කාලේ ඉඳලා හදපු හැම වැවකම හැම වේල්ලක්ම ශක්තිමත් කරන්න වේලි සංරක්ෂණ ව්‍යාපෘතියෙන් දැවැන්ත මුදලක් අපි වීදම් කරලා තියෙනවා වාරි මාර්ග දෙපාර්තමේන්තුව. ඒ වගේ මේ වදාම සාර්ථකව 99%ක් සාර්ථකව ඉදිකිරීම් කටයුතු මේ වෙනකොට අවසන් කරලා තියෙනවා. ඒ වගේ මතක් කරන්නට ඕනේ දේශගුණ අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය. මේ ව්‍යාපෘතිය යටතේ අපි පාරවල් පාලම් නුවර දිස්ත්‍රික්කේ ගත්තොත් තැපැල් ඇමතිතුමා මෙතන ඉන්න ඔබතුමාගේ දිස්ත්‍රික්කේ ප්‍රධාන පාසල්වල දරුවන් 30,000කට ඔවුන්ගේ ජීවිත ආරක්ෂාවට අවශ්‍ය ඒ පාසල්වල ප්‍රතිබැමි නිර්මාණය කළ ඒ පාසල්වල දරුවන්ගේ ජීවිත ආරක්ෂාව සලසලා තියෙනවා. ඒ වගේම 18 වංගුව පාර වගේ ඒ පසුගිය කාලේ අවිධිමත් විදියට කාපට් පාරවල් සහ ඒ අධිවේගී මාර්ග හැදීමේදී කඩිනම්ම කරපු නිසා ඒ ඇති වුණු ඒ භූ විෂමතා නැත්නම් නායෑම් වලට ඔරොත්තු දෙන ආකාරයෙන් ඒ පාරත් අපි හදන්න වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දේශගුණ අවබලපෑම ආම කිරීමේ ව්‍යාපෘතිය ක්‍රිප් ව්‍යාපෘතිය අපි ආරම්භ කරලා තියෙනවා. ඒ වගේ මතක් කරන්න ඕනේ මේ දේශගුණ අවබලපෑම ආම කිරීමේ ව්‍යාපෘතිය යටතේ අද අපි මේ කොළඹ දිස්ත්‍රික්කයේ ගම් වතුර සා මුලින්ම පාලනය කරන්න අවශ්‍ය ඒ අයවැයට ඇතුල් කරලා ඒ සම්බන්ධයෙන් මේ අවුරුද්දේ ක්‍රියා කරන්න දැනටම අපි වැඩපටන් අරගෙන තමුන්නාංශයට බලන්න පුළුවන් අවිස්සාවේල කොළඹ රත්නපුර මහා මාර්ගයේ රන්වල පහන අසල ඒ හැමදාම ගම් වතුරට යට වෙනවා. ඒකත් අපි වලක්වාලීම සඳහා අවශ්‍ය පියවර අරගෙන එතන මේ කටයුතු කරන්න අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතුමා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතුමාගේ නායකත්වයෙන් ජනාධිපතිතුමාගේ නායකත්වයේ අගමැතිතුමාගේ මඟ පෙන්වීමෙන් මේ කටයුතු අපට ශක්තිමත් කරන්න අද පුළුවන්කම ලැබිලා තියෙනවා. එතකොට මම වාරි මාර්ග සම්බන්ධයෙන් මීට වඩා පළල් වශයෙන් වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී කතා කරනවා. මම මතක් කරන්න ඕනේ මේ නීල හරිත අයවැයෙන් රුපියල් මිලියන 19,245 තුනෙන් එකක් මිලියන 6,400ක් මගේ විෂයට අදාළව වෙන් කරලා තියෙනවා. ඒකේ ඒ සඳහා වීවය නවත හොළොම්බුව රුකාශ සහ අනෙකුත් බහුවාර්ෂික ගංගාවල මේ ගංගා ද්‍රෝණි 10ක් සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කරලා මේ ගංගා ද්‍රෝණි 10 සම්බන්ධයෙන් මහවැලි කැලණි වලවේ කළු ගින් නිල් වලා මා ඔය දෙදුරු ඔය හැඩ ඔය කුමුක්කන් ඔය ගල ඔය මේ සෑම ජලාශයක් ආශ්‍රිතව මේ ජලාශවලට වර්ෂාවෙන් ලැබෙන ජලය නිකරුණේ මුහුදට ගලාගෙන යෑමට නොදී අද කුමුක්කන් ඔය ව්‍යාපාරයේ හැඩ ඔය ව්‍යාපාරයේ මේ සෑම ව්‍යාපාරයකින්ම මේ රටේ ජනතාවගේ වියලි කලාපීය ජනතාවගේ වකුගඩු රෝගේ වැළැක්වීම ඒ වගේ මේ වියලි කලාපීය ජනතාවගේ කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය ලබා දීම ඒකයි මේක නීල හරිත අයවැයක් කියලා අපට කියන්න පුළුවන්. අද මේ යෝජනා ඇතුළත් වෙලා තියෙනවා. මේ වගේ සංඛ්‍යා සහ මුදල් ප්‍රමාණය කැබිනට් පත්‍රිකා අනුමත වෙලා අද ඒ වගේ කාර්යාල පරිශ්‍රයන් හදලා යටිතල පහසුකම් පහුගිය කාලේ වගේ නෙමෙයි පෞගේ කාලේ වගේ ප්‍රජාව ගැන ගහකොළ ගැන මහපොළොව ගැන හිතන්නේ නැතුව ඒ සංවර්ධන කටයුතු කරපු නිසා ජනතාව ප්‍රජාව පීඩාවට පත් වුණා. එදා ජනතාව බය නිසා ඒවට පාරට බැස්සේ නැහැ, පිකටින් කරේ නැහැ, පෙළපාලි ගියේ නැහැ. නමුත් අද පොඩි අඩුපාඩුවක් වරදක් වෙනවා නම් ජනතාව පාරට බහිනවා, පිකටින් කරනවා, ඉල්ලීම් ලබනවා. ඒ ප්‍රජාතන්ත්‍රවාදය දීලා තියෙනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතුමත්. එනිසා විශේෂයෙන් මතක් කරනවා නගරපද ගං වතුර වැළැක්වීම භූගත ජල මාපක ඉදිකිරීම ඒ වගේම මතුපිට ජලය ආරක්ෂා කරන ගමන් ඒ ජලය කර්මන කළමනාකරණය කිරීම ඒ වගේ මේ ජලයේ අයිතිය ගොවි ජනතාවට ලබා දීම ඒ ජලය කළමනාකරණය කරලා ගොවි ජනතාවට ජලය අයිතිය ලබා දීලා එතනින් නවතින්නේ නැතුව භූගත ජලය දැන් බුද්ධික මන්ත්‍රීතුමා කතා කරාද මේ වතුර බෝතල් ගැන ඒ වගේම නලලින් ගැන කතා වෙනවා අපි අද මගේ අමාත්‍යංශයට තියෙන ජල සම්පත් මණ්ඩලයේ ජලය සුරකීමට තමයි මම ඉන්නේ ජලය විකිණීමට අපේ රෞෆකී මැමෙතුමා ඉන්නවා එතුමා ජලය විකිණීම මම ජලය සුරකීම ඒ නිසා මතුපිට ජලය පමණක් නෙමේ භූගත ජලයත් ඒ සංරක්ෂණය කරන්න ඒ ජලයේ ජලයට භූගත ජලයේ වෙන රසායනික ක්‍රියාකාරකම් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට මේ රටේ 1300ක් භූගත ජල විමර්ශන මධ්‍යස්ථාන ඇති කරලා ඒ වගේ තොරතුරු ලබාගෙන ඒ තොරතුරු වලට අනුකූලව ඒ වගේ කළමනාකරණය සහ ඒවට අවශ්‍ය ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙලක් ඒ වගේම වක්බඩු රෝග නිවාරණය කරන අපි ජංගම සායන මේ ආදි වශයෙන් මේ දැවැන්ත ජනතාවගේ අවශ්‍යතාවයන් සේවාවන් සඳහා අවශ්‍ය මූලික කාර්යභාරය අද වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ඉදු කරන්න අවශ්‍ය මුදල් දිගින් දිගටම සෑම අවැයකින්ම මේ රජයේ ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් මුදල් ඇමතිවරුත් අපට ලබා දීලා තියෙනවා. ඊළඟට ඊළඟ මම මතක් කරනවා මේ පරිසර හිතකාමී අයවැය මේ ප්‍රධාන හේතුව අද මොකද අපට වෙලා තියෙන්නේ? අපේ ළමයි කොරියාවට යනවා. කොරියාවේ අපි දන්නේ මොන කර්මාන්තවල සේවය කරනවද කියලා. සල්ලි හම්බ කරනවා. ඒ අය තනියම හුදකලාව ජීවත් වෙන්නේ. මත්පැන් පානය කරනවා. අන්තිමට එනකොට සල්ලි ඇතුව හෝ නැතුව අය හරේ හයේ හතරේ අපේ තරුණයා එන්නේ නිකම් මහලු වෙලා හිතා ඉක්මනින් මහලු වෙලා. ඊළඟට අපේ කාන්තාවෝ අපේ අම්මලා අපේ සහෝදරියෝ ඊළඟට අපේ දූවරු අද මේ අය විවිධ රටවල් වලට ගිහිල්ලා නුපුහුණු අය හැටියට ඒ අයගේ ශ්‍රමය යොදවනවා. නමුත් මේ අයට මේ රටේ ඉඳගෙන අද අපි කතා කරනවා විවිධ ජාතීන්ගේ ජනගණත්වය වැඩි වෙනවා. අපේ ජාතිය ජනගණත්වය අඩු වෙනවා. එහෙනම් මේකට මොකද්ද උත්තරේ? මේ අයට අපි මේ රටේ රැකියා උත්පාදනය කරන්න ඕනේ. මෙයට අපි වෘත්තීය පුහුණුව ලබා දීලා පුහුණු ශ්‍රමයේ හැටියට අපි විදේශගත කරන වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. මම ස්තුතිවන්ත වෙනවා මේ කාරණාව පිළිබඳ අපේ මංගල සමරවීර ඇමතිතුමා අද මුදල් ඇමතිවරයා හැටියට අර මේ අයවැයෙන් මිලියනීය විශාල කර්මාන්ත පුරයක් මෙම ව්‍යාපෘතියට ඇමරිකානු ඩොලර් මිලියන 500ක් දේශීය අරමුදල් මිලියන රුපියල් මිලියන 2500ක් පිටිපන මාහේන වත්තේ අධිතාක්ෂ නවෝත්පාදන උද්‍යානය අනේ ඉන්නවල්ලි නිකන් තේරෙනවද? පරණ යාළුවෝ තමයි උනාට නාන්න නැතුව ඉන්න ටික. ඒක නිසා පිටිපන මාහේන වත්තේ අධිතාක්ෂණ නව තාක්ෂණික උද්‍යානය රුපියල් මිලියන 100ක් හයිටෙක් ඉනවේට පාක් එකක්. මොකද මේකේ අරමුණ අපේ රටේ නව සොයා ගැනීම කරනවා. ඒ නව සොයා ගැනීම කරන අපේ යෞවනයන්ට යෞවනියන්ට ඒ වගේම අනෙකුත් තාක්ෂණික අවබෝධයේ තියෙන පාරම්පරික අපේ නව සොයා ගැනීම කරන අයට තමන්ගේ කර්මාන්තය කරන්න ස්ථානයක් නැහැ. එහෙම නැත්නම් සල්ලි නැහැ. මේ ඉන්කියුබේටර් සිස්ටම් එක ඔවුන්ට තැනක් ඔවුන්ට සහ අරමුදල් මේ ලබා දීම තුළ මේ රජයේ බලාපොරොත්තු වෙනවා. එවැනි තාක්ෂණික නිපැයුම් කරන අපේ පාසල් දරුවගේ ඉඳලා සම්ප්‍රදායික කර්මාන්තකරුවා දක්වාම ඔවුන්ගේ කර්මාන්ත වලට අවශ්‍ය මූල ධනය සහ ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ස්ථානයක් ලබා දෙන්න. ඒ නිසා මම හිතනවා මේ සඳහා මිලියන 100ක් වෙන් කරලා තියෙනවා. ඉතින් අපට මේ ණයබර අඩු කරන්නත් අපි ණයබර ගැන කතා කරනවා. ණයබර අඩු කරන්න මොනවද අපිට තියෙන්නේ? ණයබර අඩු කිරීමට අපිට තියෙන එකම මාර්ගය තමයි වැඩියෙන් විනීමේ ඉපිනීම. ඒ සඳහා ජාත්‍යන්තර මිතුදම වර්ධනය කරලා මත්ස්‍ය අපනයන තහනම නවත්තලා GSP+ අරගෙන අපි එතනින් නවතින්නේ නැතුව අද මේ ආනයන අපනයන අංශය සඳහා සංවර්ධන බැංකුවක් ආරම්භ කරලා තියෙනවා. මේකට මිලියන 10000ක්. එතකොට තීරුබදු සංඛ්‍යාව අඩු කිරීම අපට පැහැදිලි විනිවිද පේන බදු ක්‍රමයක් අවශ්‍යයි ආනයනකරුට අපනයනකරුට. ඔහුට අපි දන්නවා හෙඩින්ස් ශීර්ෂ දහස් ගණනක් තිබුණා. මොකද්ද බද්ද දන්නේ නැහැ. ලියලා දෙනවා කස්ටම් එකෙන්. ඒතර මේවා යම්කිසි පහසුවක් ඇති කරලා ආනයන අපනයනකරුවා ධෛර්ය සම්පන්න කරන්න ඔහුට මේ ශීර්ෂ ගාන අඩු කරලා තියෙනවා මංගල සමරවීර ඇමතිතුමා මුදල් ඇමතිවරයා හැටියට අපි දන්නවා ආනයන අපනයනකරුවා විදේශ ආයෝජකයා වෙන්න පුළුවන් දේශීය ආනයන අපනයනකරුවා වෙන්න පුළුවන් ඔහුට මේ ශීර්ෂ ගාන අඩු කිරීම තුළ බදු සරල වීම නිසා ඔහුට යම් ධෛර්යයක් ලබා දීලා තියෙනවා
තව විනාඩියයි ගරු ඇමතිතුමනි තව විනාඩියක් තියෙනවා ගරු ඇමතිතුමනි
ඇමරිකානු ඩොලර් මිලියන 10ට අඩු අපනයනකරුවන්ට මෙයට මේකේ නිෂ්පාදන සුළු නිෂ්පාදකයාට ජාත්‍යන්තර වශයෙන් සාම්පල් ඉදිරිපත් කරලා ඒ සාම්පල් ඒ විදේශීය සුපර් මාකට් වල ඒ තියෙන රාක්කවල ප්‍රදර්ශනය කරන්න මේ සඳහා වුන් ධෛර්ය කරන්න වුන්ට මුදල් ඇනවුම් ලබා ගැනීමට අවශ්‍ය ඒ රාක්ක කුලිය ගෙවන්න මාස 36ක රාක්ක කුලියක් පවා ගෙවන්න මේ මුදල් ඇමතිවරයා හැටියට මංගල සමීර ඇමතිතුමා ඒකට අවස්ථාව ලබා දීලා තියෙන නිසා මිලියන 800ක් ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි මං කරුණාවෙන් ඉල්ලනෝ මගේ ආයවැය කතාව ඊළඟට එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා නායෝජන ක්‍රමයේ අඩු පොලියට ඊළඟට හරිත ආයවැයක් සඳහා ඒ විශේෂයෙන්ම අවශ්‍ය මේ සෝලා බලය යොදාගෙන කුකුල් කූඩුවේ ඉඳලා ආහාර නිෂ්පාදනයේ ගොවිපල ගොවි සංවිධානයේ සුළු කර්මාන්තකරුව මේ හැම කෙනෙකුටම ඒ නව තාක්ෂණික හරිත බලශක්තිය ලබා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසලා ඉතාම අඩු පොලියට ණය මුදල් සලසලා මේ වගේ ගණන් අඩු වෙන්න පුළුවන් මේ වගේ තියෙන ප්‍රමාණය මුදල් ප්‍රමාණය අඩු වෙන්න පුළුවන් නමුත් හොඳ ආරම්භයක් මේ ආරම්භය අපි ඉදිරියට ගෙනියන්න ඕනේ මේ ආයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ මේ අරුතෙන් අවසන් වෙන්න නෙමෙයි දීර්ඝකාලීන වැඩපිළිවෙලක් හැටියට ඒ ඉතා ඉක්මනින් ආරම්භ කළ යුතු වැඩපිළක්කට ආරම්භක අද හැමදෙනාම බියර් කෑන් එකේ එලිලා ඔය බියර් කෑන් එක පැත්තකට වීසි කරලා මේ ආවේ පිළිබඳ විමර්ශනාත්මකව බලන්න කියලා ඉල්ලමින් මම ඔබතුමාගෙන් ඉල්ලනවා මගේ කතාව සම්පූර්ණ කතාව හැන්සාඩ් වර්තාවට ඇතුල් කරන්න කියලා මම ඉල්ලමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා
බොහොම ස්තුතියි මීළඟට ගෞරව රිෂාඩ් බදුරුදීන් අමචරවරු
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම් சபைக்கு தலைமை தாங்குகின்ற உறுப்பினர் அவர்களே 2018 ஆண்டுக்கான வரவு செலவு திட்டத்தை அமைச்சர் மங்கள சமரவீர் அவர்கள் சமர்ப்பித்த இந்த விவாதத்திலே பேச சந்தர்ப்பம் கிடைத்தமைக்கு தந்தமைக்கு நன்றி கூறிக்கொண்டு உண்மையிலேயே ஒப்பூட்டு ரீதியிலே இந்த வரவு செலவு திட்டம் நமது நாடு எதிர்நோக்கி இருக்கின்ற எதிர்நோக்கியிருந்த சவால்கள் அதே போல் கடன் சுமை எதிர்காலம் இவற்றையெல்லாம் மையமாக வைத்து ஒரு சிறப்பான வரவு செலவு திட்டத்தை அமைச்சர் மங்கள சமரவீர் அவர்கள் எங்களுடைய புதிய நிதியமைச்சர் அவர்கள் சமர்ப்பித்திருக்கிறார்கள் உண்மையிலேயே அவரையும் அவருடைய பிரதி அமைச்சர் இரான் விக்ரமரட்னா அவர்கள் அதே போல் டாக்டர் சமரதுங்க உட்பட அந்த அமைச்சுடைய அதிகாரிகளுக்கெல்லாம் என்னுடைய மனமார்ந்த நன்றிகளை இவ்வாறான ஒரு சிறந்த வளவு செலவு திட்டத்தை தந்தமைக்காக நன்றி கூறுகின்றேன் அந்த வகையிலே இந்த வரவு செலவு திட்டத்திலே பல கல்விக்காக அதே போல் விவசாய நடவடிக்கைகளுக்காக பெரிய தொகைகள் ஒதுக்கீடு செய்யப்பட்டிருக்கிறது அதே போல் சுகாதாரத்துறையை மேம்படுத்துவதற்கு பாரிய தொகை ஒதுக்கப்பட்டிருக்கிறது கைத்தொழில் துறையை மேம்படுத்தி வெளிநாட்டு முதலீடுகளை கொண்டு வந்து நமது நாட்டின் ஏற்றுமதி துறையை உயர்த்துவதற்காக பாரிய திட்டமிட்ட வேலை திட்டங்களும் அதற்கு தேவையான சகல ஒதுக்கீடுகளும் அதற்கு தேவையான ஏற்பாடுகளும் இந்த வரவு செலவு திட்டத்திலே முன்வைக்கப்பட்டிருக்கிறது அதே போல் யுத்தத்தின் வடிவிலிருந்து யுத்தத்தினால் பாதிக்கப்பட்ட விதவைகளை கூட இந்த வரவு செலவு திட்டம் கண்டு கொண்டிருக்கிறது அதே போல் விடுதலை புலிகள் இயக்கத்திலே இருந்து விலகி தற்பொழுது குடும்பங்களோடு இருக்கின்றவர்களை அவர்களுடைய பொருளாதார மேம்பாட்டுக்காக விசேட திட்டத்தை இந்த வரவு செலவு திட்டம் கொண்டு வந்திருக்கிறது அதே போல் வடக்கிலிருந்து வெளியேற்றப்பட்ட முஸ்லீம் சமூகம் 100,000 பேர் சொந்த மண்ணிலே சென்று குடியேற வேண்டும் என்பதற்காக இந்த அரசு விசேட செயலணி அமைத்து அந்த செயலணியின் ஊடாக இந்த வரவு செலவு திட்டத்திலே 2,750 மில்லியன் ரூபாய் அந்த விசேட வேலை திட்டத்தை இந்த சபையிலே உச்சரித்து அமைச்சர் மங்கள சமரவீர் அவர்கள் இதற்கான ஒதுக்கீடுகளையும் ஒதுக்கியிருப்பது பாராட்டப்பட வேண்டிய விடயம். 27 வருடங்களாக யாரும் கண்டுகொள்ளாமல் இருந்த அந்த சமுதாயத்திற்கு இந்த வரவு செலவு திட்டத்திலே ஒரு விடிவு அல்லது ஒரு ஆரம்ப நடவடிக்கையாக இந்த ஒதுக்கீடுகள் அமைந்திருப்பதை நன்றி உணர்வோடு நான் இங்கு கூறிக்கொள்வதோடு இதற்காக உழைத்த அமைச்சர் அவர்களுக்கும் அதேபோல் அவருடைய செயலாளர் டாக்டர் சமரத்துங்க உட்பட அவருடைய அதிகாரிகள் அவருடைய அமைச்சர் பிரதி அமைச்சருக்கும் விசேட நன்றிகளை நான் தெரிவிக்கின்றேன். அதேபோல் மன்னார் நகரத்தை அபிவிருத்தி செய்து அதேபோல் சிலாவத்துறை இன்னொருன்னா பிரதேசங்களை அபிவிருத்தி செய்வதற்காக இங்கு ஒதுக்கீடுகள் செய்யப்பட்டிருக்கிறது. மன்னார் பிரைவேட் பஸ் ஸ்டாண்ட், மன்னார் மார்க்கெட், அதேபோல் மன்னார் ஃபோர்ட் கோட்டை, இன்னும் விவசாயத்துறையின் மேம்பாட்டுக்காக அதேபோல் மீன்பிடித்துறை மேம்பாட்டுக்காக பல ஒதுக்கீடுகள் இங்கே ஒதுக்கப்பட்டிருக்கிறது. அதேபோல் வவுனியா, முல்லைத்தீவு 3 மாவட்டங்களும் இங்கு பல வகையான ஒதுக்கீடுகள் இந்த மாவட்டத்துடைய நலனுக்காகவும் ஒதுக்கீடு செய்யப்பட்டிருக்கிறது. அதற்காக நன்றி கூறுவதோடு இந்த வரவு செலவு திட்டம் திட்டமிட்ட அடிப்படையிலே சுற்றுலாத்துறை மேம்பாட்டுக்காக அதேபோல் எங்களுடைய சுற்றுலாத்துறை இந்த நாடு இறைவனங்களுக்கு தந்திருக்கின்ற ஒரு கொடையாக எல்லா வளங்களையும் நமது நாடு கொண்டிருக்கிறது. அந்த வகையிலே இந்த வளங்களை இந்த யுத்தமும் எங்களுடைய இனங்களுக்கிடையிலே ஏற்பட்ட முறுகலும் கடந்த 70 வருடகால சுதந்திரத்துக்கு பிறகு நிம்மதியில்லாமல் நாங்கள் வாழக்கூடிய ஒரு சூழலும் ஒரு புரிதல் இல்லாத தன்மையினால் மதங்கள் இனங்கள் என்று பிரிந்து நின்றதனால்தான் எங்களுடைய நாடு பொருளாதாரத்தில் மிக பின்னடைந்த ஒரு நிலைக்கு, கடன் பெற வேண்டிய ஒரு நிலைக்கு, அதேபோல் இன்று மற்றவர்களுடைய உதவியை நாடி நிற்கின்ற ஒரு நிலைக்கு எங்களுடைய நாடு பின்தள்ளப்பட்டுள்ளது. எனவே தான் இந்த சமாதான சூழலிலே சுற்றுலாத்துறை இன்று மிக வளர்ந்து வேகமாக வளர்ந்து வருகின்றது. அந்த துறையை மேம்படுத்துவதற்காக பாரிய விசேட திட்டங்களை நிதியமைச்சர் அவர்கள் இந்த வரவு செலவு திட்டத்திலே உள்ளடக்கியிருப்பது, ஒதுக்கீடு செய்திருப்பது, அதை நான் இந்த இடத்திலே பாராட்டுகின்றேன். அதேபோல தான் கிரியேட்டிங் எனேபிளிங் என்வாயன்மெண்ட் ஃபார் ஃபாரின் இன்வெஸ்ட்மெண்ட், அதாவது பிங்கிரியவிலே அதேபோல் எங்களுடைய ஹொரண மில்லனிய என்ற ஏரியாவிலே அதேபோல் மகனவத்த பிட்டிப்பான இன்னும் வெளிகம இன்னும் திருவோணமலை அம்பாறை போன்ற பல மாவட்டங்களிலே புதிதாக கைத்தொழில் பேட்டைகள் இந்த வரவு செலவு திட்டத்தினூடாக வர இருக்கின்றது. அது மாத்திரமல்லாமல் எங்களுடைய தகவல் தொழில்நுட்பத்தை மேம்படுத்தி இன்றைய தொழில்நுட்ப வளர்ச்சிக்கேற்ப சிலிண்டெக்கை டெவலப் பண்ணி அதனூடாக எங்களுடைய எதிர்காலத்துடைய உற்பத்தியிலே ஒரு மாட்சிமிக்க ஒரு நாடாக நமது நாட்டை மாற்றுவதற்கான விசேட திட்டங்கள் இங்கே நாங்கள் காண்கின்றோம். ப்ளூ க்ரீன் எக்கனமி என்ற தலைப்புக்கு கீழே இங்கு பாரிய தொகைகள் பண ஒதுக்கீடுகளும் அதேபோல் பாரிய திட்டங்களும் இங்கு ஒதுக்கீடு செய்யப்பட்டிருக்கிறது. அந்த வகையிலே எங்களுடைய இன்றைய இந்த வரவு செலவு திட்டம் இந்த ஒதுக்கீடுகள் கல்வி திட்டத்துக்காக மாணவர்களுக்காக காப்புறுதி அதேபோல் கடந்த காலங்களிலே செய்யப்பட்டு வந்தது போல எங்களுடைய ஏனைய கல்விக்காக ஒதுக்கீடு செய்யப்பட்ட தொகைகளை விட இந்த வருடம் பாரிய தொகை கல்வி அபிவிருத்திக்காக ஒதுக்கீடு செய்யப்பட்டிருக்கின்றது. உயர்கல்வியை மேம்படுத்துவதற்காக அதேபோல் திறன்கள் விருத்தி மற்றும் தொழிற்பயிற்சி நடவடிக்கைகளுக்காக இன்னொருன்ன பாரிய திட்டங்கள் முன்னெடுக்கப்பட்டிருக்கிறது. அதேபோல தான் இங்கு எங்களுடைய அடுத்த பரம்பரை உள்நாட்டு தொழில்முயற்சியாளர்களை உருவாக்குதல், உள்நாட்டு தொழில்முயற்சியாளர்களை சர்வதேச தலைவர்களை மாற்றுதல் என்ற தலைப்புக்கு கீழே எங்களுடைய அமைச்சர் மங்கள சமரவீர் அவர்கள் பாரிய ஒதுக்கீடுகளை இந்த தலைப்புக்கு கீழே ஒதுக்கீடு செய்திருக்கிறார். சிறிய மற்றும் நடுத்தர பிணை நிதியத்தை தாவித்து அதனூடாக ஏற்றுமதி இறக்குமதி சாராள தன்மை, அதேபோல் என்டர்பிரைஸ் ஸ்ரீலங்கா கடன் திட்டம், இது எங்களுடைய இளைஞர்களுக்கு ஒரு பாரிய பிரயோசனத்தை ஏற்படுத்தும் என்று நாங்கள் நம்புகின்றோம். அதே போல் கிராம சக்தி மற்றும் வறுமை ஒழிப்பு திட்டத்திற்காக வலுவூட்டல் திட்டத்திற்காக பாரிய தொகை ஒதுக்கீடு செய்யப்பட்டிருக்கிறது. கடந்த இயற்கை அனர்த்தங்கள் காரணமாக நாட்டிலே நெல் உற்பத்தி மிகவும் பின்தங்கிய நிலைக்கு தள்ளப்பட்டது. அதேபோல் ஏனைய பொருட்களுடைய விளைச்சல், தேங்காயுடைய உற்பத்தி பாரிய பின்னடைவு ஏற்படுத்தியது. இதனால் எங்களுடைய சாதாரண பாவனையாளர்களுக்கு கஷ்டம் வந்துவிடக்கூடாது என்பதற்காக சத்துச ஊடாக நாங்கள் 74 ரூபாய்க்கு சாதாரண நாட்டு அரிசியை நாடு முழுக்க விற்பனை செய்கிறோம். அதே போல் 65 ரூபாய்க்கு வெள்ளைப்பச்சை அரிசியை விற்பனை செய்கின்றோம். இவ்வாறு சத்துச நிறுவனமும் இன்று 500 நிறுவனமாக இந்த டிசம்பர் 31ஆம் தேதிக்குள் உருவாக்கப்பட்டு சாதாரண கிராமங்களில் வாழ்கின்ற மக்களுக்கு அத்தியாவசிய பொருட்களை குறைந்த விலையிலே ஒரு சாதாரண விலையிலே பெற்றுக் கொடுப்பதற்கான வேலைத்திட்டங்கள் முன்னெடுக்கப்பட்டிருக்கின்றது. அதற்கான உதவிகளும் இந்த வரவு செலவு திட்டத்திலே உள்ளடக்கப்பட்டிருக்கின்றது. எனவே இங்கு இந்த எங்களிடம் இருக்கின்ற வளங்களை சரியாக பயன்படுத்தாத காரணங்களினால், கடந்த யுத்தத்தினால், எங்களுடைய நாடு யுத்தத்துக்கு முகம் கொடுத்ததனால், இனங்களுக்கிடையிலே முரண்பாடுகள் கடந்த காலங்களிலே இருந்ததனால்தான் எங்களுடைய நாடு பொருளாதார ரீதியாக பாரிய பின்னடைவையும் எங்களுடைய நாட்டிலே வாழுகின்ற மக்களுடைய நிம்மதியையும் நாங்கள் இழந்து தவித்தோம். எனவே இன்றைய இந்த காலத்திலே நாங்கள் மீண்டும் மீண்டும் இனவாத கண்ணாடிகளை அணிந்து கொண்டு எல்லா விடயங்களையும் பார்க்காமல் இங்கு சிலாவத்துறையுடைய அபிவிருத்தி சம்பந்தமாக சரியாக அதை வாசித்து பார்க்க வேண்டும். மன்னார் நகரத்துடைய அபிவிருத்தியும் சிலாவத்துறையுடைய அபிவிருத்தியும் என்று சொல்லப்பட்டிருக்கின்றது. மன்னார் நகரத்தை பொறுத்தவரையிலே எங்களுடைய கோட்டையை அபிவிருத்தி செய்து, மன்னார் நகரத்தை அபிவிருத்தி செய்து ஒரு சிறந்த மார்க்கெட்டை கட்டி, அதே போல் பிரைவேட் பஸ் ஸ்டாண்ட், சிடிபி பஸ் ஸ்டாண்ட் உட்பட மன்னார் நகரத்தை அழகுபடுத்துவதற்காக இந்த திட்டத்தினூடாக அமைச்சரவை பத்திரத்தை நானே அமைச்சரவையிலே சமர்ப்பித்து இதற்கான ஒதுக்கீடுகளை கேட்ட பொழுது இது வழங்கப்பட்டிருக்கின்றது. சிலாவத்துறை இங்கு பேசப்பட்ட விடயம் ஏற்கனவே நான் சொன்னேன். அத்தனை மக்களும் அகதிகளாக சென்ற ஒரு பிரதேசம் என்பதனால், அது ஒரு நகரமாக இருந்த பிரதேசம் என்பதனால் அதையும் விசேட கவனம் செலுத்துவதற்காக ஒதுக்கீடுகள் வழங்கப்பட்டிருக்கின்றது. அதே போல் பிரதி அமைச்சர் அவர்களிடத்திலே நான் இங்கு வேண்டினேன்,
உங்களுடைய நேரம் முடிவடைந்தது.
முல்லைத்தீவு நகரத்தையும் அபிவிருத்தி செய்வதற்கு இதனோடு சேர்ந்ததாக எங்களுடைய நகர அமைச்சர் அதற்கான திட்டங்களை வகுக்க வேண்டும், அதற்கான நிதியை எங்களுடைய நிதியமைச்சர் பெற்றுக் கொடுக்க வேண்டும் என்று நான் வேண்டுகோள் விடுப்பதோடு, புத்தள மாவட்டத்திலே 60 காடு திட்டம் என்று 3000 மில்லியன் ஒதுக்கப்பட்டிருக்கிறது. உண்மையிலே அந்த மக்கள் சீமந்து தொழிற்சாலையினால், கோல் பவர் பிளான்டினால், அதே போல் வின் பவர் திட்டத்தினால், இன்னொருன பல திட்டங்களினால் புத்தளம் தொகுதி மக்கள் பாதிக்கப்பட்டிருக்கிறார்கள். 100,000 மக்களும் அகதிகளாக சென்றதனால் புத்தளம் தொகுதி மக்கள் தான் பாதிக்கப்பட்டார்கள். எனவே அவர்களுக்கு என்ற ஒரு விசேட வேலை திட்டங்கள் இங்கே ஒதுக்கப்படாதது வேதனை தருகின்ற ஒரு விடயமாக இருக்கின்றது. நேற்று கூட நான் பார்த்தேன், டெங்கு நிறைந்து அந்த வைத்தியசாலைகளிலே இடமில்லாத பிரச்சனை. அமைச்சர் டாக்டர் ராஜித் அவர்கள் இந்த வருடம் 1000 மில்லியனாவது அந்த வைத்தியசாலைக்காக தருவதாக சொல்லியிருக்கிறார். எனவே அதற்கான ஒதுக்கீடுகளும் இந்த வரவு செலவு திட்டத்தின் ஊடாக எங்களுடைய அமைச்சர் மங்கள சமரவீர் அவர்கள் ஒதுக்கீடு செய்திருக்கின்ற இந்த தொகையிலே அவர் வழங்குவார் என்ற ஒரு நம்பிக்கை எனக்கு இருக்கின்றது.
நன்றி.
அதனூடாக இந்த வரவு செலவு திட்டம் உண்மையிலேயே பல வகையான நல்ல விடயங்களை இன்றைய இந்த காலத்துக்கேற்ப இந்த எங்களுடைய நாடு எதிர்நோக்கிய பயங்கரவாத யுத்த பிரச்சனைகள், கடன் சுமை, இன்னொருன்ன இத்தனை சவால்களுக்கு மத்தியிலே அமைச்சர் மங்கள சமரவீர் அவர்கள் இன்று சமர்ப்பித்திருக்கின்ற இந்த வரவு செலவு திட்டம் எங்களுடைய நாட்டுக்கு
நன்றி
நீண்ட கால வேலை திட்டத்துக்காக அமைந்துள்ளது என்பதை கூறி அவருக்கு பக்கமலமாக இருந்த பிரதி அமைச்சருக்கும் அவருடைய செயலாளர் டாக்டர் சமரத்துங்க உட்பட அத்தனை அவருடைய அதிகாரிகள் அத்தனை பேருக்கும் என்னுடைய மனமான நன்றியை கூறி விடைபெறுகிறேன். நன்றி.
நன்றி. மீலாங்கட்ட கரு ரொஷான் ரணசிங்க மந்திரித்துமா, இட பிரதம அப்படியே எட்வர்ட் குணசேகர மந்திரித்துமா மூலாசன் இருப்பேன்.
Garu Roshan Ransinga Mantrituma.
Ulasuna Ruda Mantritumani Dedas Dahata Ewe Sambandha Katakaraddi Mulimma Rajarata Niyojane Karana Mantriwarayek Vidiyata Kanagatu Wenawa Samasta Me Ratata Bata Sapena Govi Janatawage Ehema Naththam Krushikarmaanthaye Me Ratata Athwana Iranama Pilibandu. ඒ කියන්නේ අද මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලේ අපේ රට තුල සහල් අතිරිත්වයක් 114ක සහල් අතිරිත්වයක් අපිට තබා ගන්න හැකියාව ලැබුණා ලෝක ආහාර අර්බුදයකට මූණ පාලා තියෙන වෙලාව. අපි එක පැත්තකින් ත්‍රස්තවාදයට මූණ දුන්නා අනිත් පැත්තෙන් ලෝක ආහාර අර්බුදේ වගේම තෙල් තෙල් මිල ඉතාම ඉහළ ගියපු යුගයක් තුල තමයි අපි ලෝකයේ ආහාර අර්බුදයක් තියෙන වෙලාවේ අපි සහලෙන් ස්වයංපෝෂිත රටක් බවට පත් කරන්න මහින්ද රාජපක්ෂ මහත්මයා කෘෂිකර්මාන්තයට දුන්න ශක්තිය තුල හැකියාව ලැබුණයි කියන එක විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕන. අද වෙනකොට රජරට ප්‍රදේශයේ ජනතාව ගත්තහම පොළොන්නරුවේ එක් ප්‍රදේශයක ජනතාවට කන්න හතරක් කුමුරු නැහැ. ඒ වගේම තවත් කට්ටියකට කන්න තුනක් කුමුරු නැහැ. ඒ කියන්නේ වසර එකහ මාරක් ආදායම් මාර්ගයක් නැහැ. අනුරාධපුර දිස්ත්‍රික්කෙත් එලෙසමයි. මෙහෙම තියෙද්දි බොහොම සොච්චං මුදලක් සහනාධාරයක් විදියට ජනතාවගෙන් වැඩට ගිහිල්ලා ඒ වැඩත් මං හිතන්නේ දවසක් වැඩ කරපුවාම රුපියල් 500ක් වැනි මුදලක් තමයි මේ සහනාධාරය හරහා ලබලා දීලා තියෙන්නේ. ඉතින් අපි බැලුවා මේ අයවැය තුල මේ කන්නේ වර්ෂාව සමග එහෙමන පොහොර ටික දැන් කප්පාදු කරලා තියෙනවා. අපි එදා දුන්නා 35000ක් වටින පොහොර අද 12000ක් දක්වා පොහොර අඩු කරලා තියෙනවා. මේ පොහොර ටික දෙන්නේ මේ රජයේ anu ආදායමකින් මේ මොකද රජයේ වී ටික රුපියල් 45ට ගන්නවයි කියලා මේක දැන් බස්සලා තියෙනවා රුපියල් 38ට. ගොවි ජනතාවගෙන් රුපියල් 10000ක් අරගෙන 12000ක පොහොර ටිකක් දෙන. ඉතින් මේ පොහොර ටික ප්‍රමාණවත් නැහැ. ඒ වගේම කාබනික පොහොර යොදවන වැඩපිළිවෙල ප්‍රායෝගික නැහැ. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන් මේ කන්නේවත් වර්ෂාව ආවොත් අපි අයවැය තුල දැක්කේ නැහැ ගොවි ජනතාවට බිත්තර වී ටික ලබලා දෙන්න. ඒ වගේම සීසාන්න මුදලක් ලබලා දෙන්න. ඒ වගේම මේ පොහොර සහනාධාරය වෙනුවෙන් වැඩපිළිවෙලක් විශේෂයෙන්ම ගොවි ජනතාව වෙනුවෙන් අවධානයක් දෙනවා අපි දැක්කේ නැහැ. ඒ වගේම අපි දැක්කා කුඹුරු පනත සංශෝධනය කළා ගොවි ජනතාවගේ සම්පූර්ණ බඩට ගහන ඒ වගේම මේ රටේ කෘෂිකර්මාන්තය විනාශයට ගෙනියන තැනකට කටයුතු මෙහෙවන්න කටයුතු කරනවා කියන එක අපිට විශේෂයෙන් දැක ගන්න පුළුවන් වෙනවා. ඒක නිසා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් විදියට සමස්ත මේ රටේ ගොවි ජනතාව අසරණ කිරීම පිළිබඳව මා දැඩි කනගාටුවෙන් මේ වෙලාවේ ඒ පිළිබඳව ප්‍රකාශ කර සිටිනවා මේ රජයට. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්මයා රජය බාර ගන්න වෙලාවේ අපි දන්නවා ට්‍රිලියන 2.2ක ණය මුදලක් පමණයි මේ රට තුල අපිට ට්‍රිලියන 2.2ක ණය මුදලක් තිබ්බ රටක් එතුමා බාරගත්තේ. දළ ජාතික නිෂ්පාදනයට අනුව ගත්තොත් 100ට ආසන්න ප්‍රමාණයකින් අපිට ඒ ණය ප්‍රතිශතයක් විදියට ගත්තොත් ණය තිබ්බා. නමුත් මේක අපිට 71%කට පහුගිය 2014 වෙනකොට ප්‍රතිශතයක් විදියට අඩු කරනකොට මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලේ මේ ණය 7 ට්‍රිලියන 7.2ක් දක්වා වැඩි වුණත් අපිට තිබ්බ ප්‍රධාන අභියෝගයක් වෙච්ච එක පැත්තකින් යුද්ධය ත්‍රස්තවාදය අවසන් කරන්නේ මානුෂීය මෙහෙයුම වෙනුවෙන් වගේම රටේ පේන සංවර්ධනයක් සිද්ධ වුණා. රටක් ආර්ථික වශයෙන් දියුණු වෙන්න යටිතල පහසුකම් ටික අවශ්‍යයි. විදුලිය, මාර්ග, වරායවල් මං හිතන්නේ ස්වභාවික වරායකින් ඒ වගේම කොළඹ ඉංග්‍රීසීන්ගේ කාලේ අපිට ලැබෙන වරායෙන් පස්සේ හම්බන්තොට වරායක් අපේ රජය තුල ඇතිවීම ඇත්තටම අපි මං හිතන්නේ සතුටු වෙන්න ඕන ආඩම්බර වෙන්න ඕන. නිසා ඒ වගේ දවන්ත සංවර්ධනයක් ගුවන්තොටුපළවල් විශ්වවිද්‍යාල ඒ වගේම පාසල් පද්ධතිය දියුණු කළා රෝහල් දියුණු කළා මේ විදිහේ සුවිශේෂී වැඩ කොටසක් කළා අපේ රජයේ ට්‍රිලියන 5ක් පමණක් වෙච්ච ණය ප්‍රමාණය දැන් මේ වසරේ ලබා ගන්න බලාපොරොත්තු වෙන ණය තියෙනවා தேசிய ராஜ்ய கினும் சந்தா முழுநாய கனிமே அவசியத்தாவே ருப்பியால் பில்லியன் எக்தா சட்டசி அனுப்பாய் எத்தோட தினாஸ் தகாட்ட வேணக்கோட ட்ரில்லியன் ஹத்தராய் தசம அட்டக்கு நாய பிரமாணியாக மே அவுருது துணமார துலகன்னுவா கிசிந்து வடக் மந்தன்ன பேன வடக் கெரலா தியனுவாது கியன்னிக்கு எனிசா எனிசா விசேஷம் அப்படி மெத்தந்தி சீபாத் கரான் ஒன்று மே காலே துல முனவாது உனே கியனிக்கு அப்படி தக்கினுவா தேங்க அயவாய கத்தாம அயவாய யோஜனாவில் தேங்க் தெதாஸ் தாசே அயவாய யோஜனா ஹாரசி அணுவாக் திப்பா தெதாஸ் தாஹத்தே அயவாய யோஜனா பன்சியாக் திப்பா தெதாஸ் தஹாட்ட அயவாய தவத் யோஜனா பன்சியாக் விதர தியனும் இது மே வகை கத்தாம தேங்க் கியா உருத்தே கதா கல்ல மெத்தன அப்படி அப்படி ஏவாட்ட ஹொந்தட பிரசம்சா கல்ல மே பாசல் தருவன்ட ஐபேட் தினவாய் கியல இது தருவத் அது எதா அப்படி கிவா மேக கரணுவானா ஹுந்தாய் நத்தான் தருவ மானசிக வெட்டணுவாய் கியல் ஓ தருவாங்குவத் தருவாங்குவத் அர கியனோனா மே நொமகே அவல ஐபேட் தினவாய் கியல மே ரவட்டி மக்கல்ல ஏவகேம நவ கெனா பதுல்ல குவன் தொட்டுபலாக் ஹதனு ஈலங்கட மகாபல விஸ்வவித்யாலயாக் ஹதனு ஏவகேன ஆனாயன அப்பனாயன பேங்குவாக் ஹதனு கெலனிவேலி தும்ரிய மார்கே அலுத் வடியாக்கணும் இது மே சியல்ல பொரு பாவட்டாத பத்தல தியனோ இது ஏகனிசா மே அயவய துல பிலிபந்தவ ரட்டே ஜனதாவகே கிசிந்து விஸ்வாசயக் நே கியன எக தமாய் விசேஷேம சீபாத் கர ஈலங்க எக அபி மதக் கரன்ன ஓன தேன் அத்யாபனேட வெங்கல முதல ருபியல் பில்லியன 203 203ක් වෙන් කළා වියදම් කළා තියෙන මුදල බිලියන 65යි. ඒ කියන්නේ ප්‍රගතිය ගත්තොත් 132යි. මං හිතන්නේ අධ්‍යාපනයට ලැබිච්ච මුදල් වියදම් නොකිරීම නෙමෙයි අයවැය තුල පුම්බලා පෙන්වුවට බාණ්ඩාගාරයේ දෙන්න මුදල් නැහැ. ඒ වගේම මෙගා පොලිස් අමාත්‍යාංශය ගත්තාම රුපියල් බිලියන 30යි. එතකොට වියදම් කළා මුදල තියෙන බිලියන 13යි. මහවැලි සංවර්ධන හා පරිසර සඳහා වෙන් කළ මුදල ජනාධිපතිතුමාගේ අමාත්‍යාංශය பிலியன் ஹட்டனமையை வியதம் கல்ல தீன மீது முதல பிலியன் ஹத்தலிஸ் பஹாய் ஏவகேம விதுலி சந்தேச டிஜிட்டல் அர பலூன் உடாரின் அமாத்தியான்சே ருபியால் பிலியன் மில்லியன் எக்தாஸ் பன்சிய ஹத்த ஹத்தாய் வியதம் கல்ல தீன நமசி அனுஹாய் தி மே விதியட கத்தாம எக்கோ அமாத்தியான்சவல வடபிலிவல துர்வலாய் எமனத்தம் அயவே துல பென்னனு முதல தென்ன கிரமயக் நதிகம தமாய் தீன் எனிசா அபி பஹதிலுவம கியன்னோன தம் மே வசரே மினிசுண்ட தேங்க ஏக புத்கல ஆதாயமே கிசிந்து வடிவீமக் நே டொலர் தாய ஏக புத்கல ஆதாயம் வடிவலத்தி
தேங்க் கிரிட்டிகல்
அப்பை ஏக புத்கல ஆதாயமட சாபேக்ஷவ விசேஷம் அபி கியன்னோன 2014 முழு முழு பது ஆதாயம திப்பே ருபியல் பில்லியன் 1050 மே வெனகோட பது ஆதாயம் ஏ கியன்னே அஹிம்சக மினிசுங்கெங் ஹூரா கன பிரமாணே ஏ கியன்னே அஹிம்சக மினிசுங்கெங் அத பது வடி கரகன தியனோ 100 100க்கி බදු ආදායම රුපියල් බිලියන 2034ක් බවට පත් කරලා තියෙනවා අහිංස ජනතාවට කිසිඳු දෙයක් ලබා දෙන්නේ නැතුව ජනතාවට සහනයක් ලබා දෙන්නේ නැතුව ජනතාවට රැකියා ලබා දෙන වැඩපිළිවෙලක් නැතුව ජනතාවගේ ආර්ථිකය ගොඩනගන කිසිඳු වැඩපිළිවෙලක් නැතුව ජනතාවගෙන් හූරා ගන්න විශේෂයෙන්ම බදු විදියට 100%කින් වැඩි කරලා තියෙනවායි කියන එක විශේෂයෙන් සිහිපත් කරනවා නමුත් ජනතාවගේ ආදායම මහා බැංකු ලේකණයට අනුව කිසිම ආකාරයකින් වැඩි වී නැහැ කියන එක පැහැදිලිවම අපි කියනවා. ඒ නිසා විශේෂයෙන් මට විනාඩියක් දෙන්න ගරු මන්ත්‍රීතුමා. ඉතින් විශේෂයෙන් අපි සිහිපත් කරන්නේ මේ අයවැය ගත්තාම මොනාතකින් බැලුවත් රටේ ණය බර වැඩි වෙලා තියෙනවා. ඒ ණය බර වැඩි වෙන්න හේතුව බැඳුම් කර වංචාව, ඒ වගේම මේ ආණ්ඩුවේ නොහැකියාව, ඒ වගේම නාස්තිය, ඒ වගේම දූෂණය, ඒ වගේම විශේෂයෙන්ම විනිමය අනුපාතය කලමනාකාරීත්වය මේ සියල්ල නිසා කරන්න බැරි වීමෙන් ඩොලර් 150ට යාම තුල ණය බර වැඩි වෙලා තියෙනවා. මේක තමයි ණය බර වැඩි වෙන්න ප්‍රධානම හේතුව. ඒ නිසා අපි කියන්නේ ඒකයි මහින්ද රාජපක්ෂ රජය තුල ගත්තු ට්‍රිලියන 5න් මේ රට තුල සුවිශේෂී සංවර්ධනයක් සිද්ධ වෙනකොට මේ ආණ්ඩුවේ දූෂණයයි නොහැකියාවයි අවිධිමත් කලමනාකාරීත්වය නිසා ට්‍රිලියන 5කට ආසන්න මුදලක් රට ණය වෙනවා රටට කිසිදු ප්‍රයෝජනයක් නැතුව කියන එක පැහැදිලි කරමින් මේ ආණ්ඩුවේ වැඩපිළිවෙල ඉතාමත්ම අසාර්ථක බව පැහැදිලිවම මං හිතන්නේ පුංචි දරුවෙකුටත් පැහැදිලි කියන එක විශේෂයෙන් සිහිපත් කරමින් මේ 2018 අයවැය තුල ජනතාවට කිසිදු සහනයක් දීලා නැති මේ අයවැය තුල අපි විශේෂයෙන් කියන්නේ මේ වතාවත් ජනතාව නොමග යවන්නේ නැතුව මේ කාරණා ඉෂ්ට කර දෙන්න අවධානය දෙන්න
කියනවා
විශේෂයෙන්ම රොෂාන් රණ්ඩසිංහ අපේ හිතවත් ගරු මන්ත්‍රීතුමාට මතක් කරලා දෙන්න ඕනි ගොවියගේ කොහොමද අස්වැන්න වැඩි කළේ කියලා. ගොවියට අස්වැන්න වැඩි කරලා රසායන පෝර ගෙනල්ලා තිරේ ඉස්සරහා ගොවියගේ අස්වැන්න වැඩි වෙනකොට තිරේ පිටිපස්සේ වකුගඩු රෝගය බූ ජලය ඔක්කොම මිනිහෙකුට බොන්න බැරි විදිහට ජලය විස බවට පත් වෙලා ගොවි පවුල් කීයකට වකුගඩු රෝග හැදිලා තියෙනවද ඒ ජීවිත කොච්චර අසරණ වුණාද කියන එකත් ඔය මහින්ද රාජපක්ෂ මහත්තයා පෙන්නපු හාස්කම් වල පිටිපස්සේ සැඟවිලා තියෙන දෙයක්. අර කොළඹ හැදුවා කියලා කිව්වේ කොළඹ හැදලා කියලා තිරේ පිටිපස්සේ තියෙන්නේ මීතර මුල්ල කුණු කන්ද. ඒකෙන් මිනිස්සු කී දෙනෙක් මැරුණාද? අන්න ඒ වගේ තිරේ ඉස්සරහා පෙන්වන ජවනිකාවක් මිසක් අද රටේ ජනතාවට තිරේ ඉස්සරහා දේ නෙමෙයි තිරේ පිටිපස්ස දේ ගැනත් විශේෂයෙන්ම අවබෝධ වෙලා තියෙනවා. ඔය කියන තරම් හාස්කම් කළා නම් එදා අද එදා ඔය කියන තරම් හාස්කම් කළා නම් අවුරුදු 12ක් බලේ දීපු ජනතාව පැත්තකට විසි කරලා අවුරුදු 10න් බලේ පැනලා ගිහිල්ලා ඒත් හම්බන්තොටට යන්න බැරුව කුරුණෑගලට ගිහිල්ලා හැංගෙයිද ඔබතුමාගේ නායකයා කියන එකත් මම විශේෂයෙන් ප්‍රශ්න කරනවා. ගරු මූලාසනේරුවට මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අපේ මුදල් අමාත්‍යකරු මංගල සමරවීර මැතිතුමා සිය කුරුඳුල් තමාගේ කුරුඳුල් අයවැය ඉදිරිපත් කළා වගේම රජයේ තුන්වන අයවැය ලේකණය ඉදිරිපත් වුණා. එතකොට අපි දැක්කා මේක විශේෂත්වයක්. මොකද අද විපක්ෂය කියන්නේ පහුගිය අයවැය ලේකණේ මේවා කළේ නැහැ මේවා කළේ නැහැ කියන මිසක් මේ අයවැය ලේකණේ විවේචනය කිරීමේ හැකියාවක් නැහැ. මම ඒ අයට කියනවා එදා මහින්ද රාජපක්ෂ මහත්තයා ගෙනාපු අයවැයත් කතා කරන්න ඔය කොච්චරද වැඩ කළේ කියලා 100%ක් වැඩ කළාද කියලා. කොයි අයවැය ලේකණේ 100%ක් වැඩ කරන්න බෑ. නමුත් අපි පාර ගමන පෙන්නලා තියෙනවා යන්න ඕනි ක්‍රියාමාර්ගය පෙන්නලා තියෙනවා. නමුත් අද අපි දීපු අපි මේ හදපු ලියවිල්ලේ අපි මේ කරපු ප්‍රතිපත්තියේ අද ඒගොල්ලන්ට දෝෂ දර්ශනෙට ලක් කරන්න බෑ කියන්නේ වැඩ කරේ නැහැ. මතක ගරු මූලාසනේ රුඩ මන්ත්‍රීතුමනි, අපි දන්නවා ජනතාව තේරුම් අරන් තියෙනවා විපක්ෂයේ තියෙන්නේ හඬ විතරයි වැඩ නැහැ කියලා. පහුගිය අවුරුදු 10 දිහා බැලුවත් තියෙන්නේ හඬ විතරයි වැඩ නැහැ. ගුවන්තොට පොළවල් හැදුවත් වරායවල් හැදුවත් හඬ විතරයි. කෝටි ප්‍රකෝටි ගණන් පාඩු වෙන එක තමයි තියෙන්නේ. හඬ විතරයි වැඩ නැහැ. නමුත් ආණ්ඩුවේ වැඩ තියෙනවා හඬ නැහැ. වැඩ තියෙනවා හඬ නැහැ. ඒකයි ආණ්ඩුවේ තියෙන විශේෂත්වය කියන එකත් කියනවා. කෑ ගගහා ඉන්න ප්‍රචාරකවලට අපි වීදම් කරන්නේ නැහැ. රටේ සල්ලි අවශ්‍ය විදිහට නාස්ති නොවි කටයුතු යොදා ගන්න එක අපේ වගකීමක් වෙලා තියෙනවා. ඒ වගේම මෙවර අයවැය ලේකණේ දිහා බැලුවාම විශේෂයෙන් පේනවා වෙනදට වඩා වෙනස් සම්ප්‍රදායක් මේ අයවැය ලේකණේ තුල දකින්නවා. රටේ අඩුපාඩු මොනවද? රට කොතෙන්ද යා යුත්තේ? ලෝකේ ප්‍රබල රටක් කරන්න මේ රට ගමන් කළ යුත්තේ කෙසේද? අන්නේ තියෙන අඩුපාඩු හොයාගෙන අන්නේ මාර්ගය සැකසීම තමයි මේ අය ලේකණේ දකින්නේ. විපක්ෂය බලාගෙන හිටියා ඔන්න දැන් බඩුමිල අඩු කරයි, ඔන්න බඩුමිල වැඩි කරයි. හරියට අර සුපර් මාකට් එක දින දැන් බඩුමිලේ ලයිස්තු වගේ ඡන්ද කාලේට අඩු වෙයි, ඡන්ද නැතිර වල වැඩි වෙයි. එදා ඒගොල්ලෝ කළේ වගේ දෙයක්. නමුත් අපි ඊට වඩා එහාට ගිය රාජ්‍ය ප්‍රතිපත්තියක් තුළ අපි කටයුතු කරලා මේක මේ මැජික් පෙන්න ණයවැයක් නෙමෙයි, රටේ ප්‍රායෝගික රටේ ගමන් මාර්ගය තීරණය කරන්න ඕනි යන ගමන පෙන්න ණයවැයක් කියලා මම විශේෂයෙන් කියනවා. අයවැය අපි බඩුමිල අඩු කරද්දී අපි බඩුමිල අඩු කළේ අයවැය නෙමෙයි, අයවැයට ඉස්සල දවසේ අඩු කළේ. නැතු අපිටත් ඕක අයවැය දවසේ කියන්න තිබ්බා. ඕක නෙමෙයි ඔය සම්ප්‍රදායෙන් අපි කැඩෙන්න ඕනි. රටේ ආර්ථික ප්‍රතිපත්තිය නිර්මාණය කරන ලියකිවිල්ලක් හැදිරේ තමයි අපි මේක හරිගස්සල් දීලා තියෙන්නේ. ඒ වගේම නීල හෘද අයවැයක් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියලා නම් කළා කර මුදල් ඇමතුමා. එදා අපි දැක්කා, දැන් මම නැවතත් කියන්නේ, එදා අපි දැක්කා කෘෂිකර්මයේ නංවාලීම කියලා රසායන පොර බෙදලා මොකද්ද වුනේ? ඒ හින්දා අපි ඒ ජලය දූෂණය කළා, ගොවියන් අහිමි වුණා, ගොවි පවුල් වල සමාජිකයන් අහිමි වුණා, ඒ පවුල් වලට අහිමි වුණා, රටට අහිමි වුණා. නමුත් ඊට වඩා මේ අයවැය ලියවිල්ලේ හැම වචනයක් වචනයක් පාසාම, හැම ප්‍රකාශනයක් ප්‍රකාශනයක් පාසාම මේක විශේෂයෙන් පරිසරය ගැන හිතන තිරසාර ගමනක් යන ගමන් මාර්ගයක් මේ අයවැය ලේකණේ පැහැදිලිව පෙන්නලා තියෙනවා. ඒතුමා විශේෂයෙන් කියනවා ගරු මූලාසනේ රුඩ මන්ත්‍රීතුමනි ගමන ස්ථිරව පෙන්නලා තියෙනවා මම විශේෂයෙන්ම සතුටු වෙනවා මේ අයවැය තුලින් රටේ අධ්‍යාපනය ඉහළ නංවන රටේ අධ්‍යාපනය කියන්නේ මේ රටේ උගත්තු නිර්මාණය කරලා කියන කියන්නේ රටේ සංවර්ධන උපාය මාර්ගයක් ලෙස රජය හඳුනාගෙන තීමීම ගරු මුදල් ඇමතුමා ගැන අවධානය කරන තීමීම විශේෂයෙන්ම වෙනවා අපි දන්නවා අපේ ගෙදර තියෙන අල්පනිත පවා ඔය කවුරු කෑ ගැහුවත් චීනෙන් එන්නේ අපි අනන් ඉන රෙද්දක් අරගෙන බැලුවොත් කොහේ හරි රටක නිෂ්පාදනය කරපු රෙද්දක් නමුත් ඊට වඩා අපේ ලෝකේ පරයන්න පුළුවන් අපේ රටේ උගත්තු නිර්මාණය කරලා ලෝකයට උගත්තු බෙදා හරින්න අපි පටන් ගත්තොත් අර ගෘහ සේවිකයා යනවා වෙනුවට උගතෙක් නිර්මාණය කරලා ලෝකයට දෙන්න පුළුවන් නම් මං හිතනවා අපි ඒක අපිට ඒක ලෝකයේ ඉහළම තැනට යන්න පුළුවන් ඒ සඳහා අපේ ජනතාවට ශක්තිය තියෙනවා ධාරණ ශක්තිය තියෙනවා ඒ දැනුම තියෙනවා අන්න ඒක හදන අයවැයක් අපි නිර්මාණය කරලා තිබීමත් විශේෂයෙන්ම කියනවා දැන් බැලුවොත් එහෙම මේ රටේ විද්‍යාව තාක්ෂණයේ ඉංජිනේරු විද්‍යාව වෛද්‍ය විද්‍යාව උපාධාරීන් වැඩි වැඩියෙන් බිහි කරන්න පුළුවන් නිර්මාණයක් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඇතිකිරීමට විප්ලවයක් ඇතිකිරීමට පුළුවන් දේ කරලා තිනවා පහුගිය කාලේ දැක්කා අපි ගරු මූලාසනේ උඩ මන්ත්‍රීතුමනි විශ්වවිද්‍යාලයෙන් සමත් වෙනවා ගුරුපත් වීම හම්බ වෙනවා ගුරුවරයෙක් වශයෙන් පුහුණු වෙන්නේ කරන්නේ නැහැ අර මාධ්‍ය සම්දර්ශන වලට තමයි ගුරුපත් වීම දුන්නේ ගුණාත්මක ගුරුවරයෙක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වැඩ පිළිවෙලක් තිබෙන්නේ නැහැ එහෙම නැත්නම් ඒ ලෙවල් විභාගේ පාස් වෙනවා ගුරුපත් වීම දෙනවා සමහරට ඒකත් මන්ත්‍රීවරයෙක් සල්ලි වලට විකුණන්නේ ගුරුපත් වීමත් එහෙම තිබිච්ච කාලයක් තිබ්බේ ඒ මුදලට විකුණන ගුරුපත් වීම මුදලට විකුණන බැංකුපත් වීම මේ කාලේ තිබ්බේ නමුත් අද අපි ගුරුවරයාගේ ගුණාත්මක භාවය වැඩි කිරීම සඳහා මේ අයව ඇතුළ රුපියල් මිලියන 1200ක් වෙන් කරලා තියෙනවා විශාල මුදලක් මේ ගුරුවරුන් සඳහා එයා ඒ අයගේ ගුණාත්මක භාවය වැඩි කිරීමට එක්කහු කරලා තියෙනවා ඒ වගේම අපි දකිනවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ටත් අපි කිව්වා ආරක්ෂණය දුන්නා පාසල් දරුවන්ව රක්ෂණය කළා ඒක ක්‍රියාත්මක වෙනවා අපි අහගෙන හිටියා ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා එහෙමනම් ඒ අපි මාධ්‍ය වලින් දැනුවත් කරනවා සියලු දරුවන්ව ලියාපදිංචි කරන්න කියලා මේ කරගෙන යනවා ලියාපදිංචි වෙච්ච හැට ගෙවන්න පටන් ගන්න තියෙනවා එහෙම රක්ෂණය අවශ්‍ය නම් නමුත් ඒකත් අද ඒක එතනින් එහාට ගිහිල්ලා අපි දැක්කා විශ්වවිද්‍යාල දරුවන්වත් සෞඛ්‍ය රක්ෂණයට ඇතුල් කරලා අපි තියෙනවා ඒ වගේම මහපොළ ශිෂ්‍යාධාර මමත් මහපොළ ශිෂ්‍යත්වයෙන් ඉගෙන ගත්ත කෙනෙක් මහපොළ ශිෂ්‍යාධාර අද වැඩි පිරිසකට ගන්න පුළුවන් විදිහට වැඩිපුර 3000කට ගන්න පුළුවන් විදිහට අද මහපොළ ශිෂ්‍යත්ව ලබා ගැනීමේ හැකියාව වැඩි කරලා විශ්වවිද්‍යාල උඩ ඉඩ ප්‍රස්තාව හරි ගස්සල තීරය විතරක් නෙමෙයි ඉසෙට්ස්කෝ ඒ කාඩුවේ යන විද්‍යාපීඨ පත්වීම් වලටත් ඉගෙන ගන්න දරුවන්ටත් රුපියල් 3500ක දීමනාව 5000 දක්වා වැඩි කළා මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය උගතුන් බිහි කිරීමේ විප්ලවයක් නිර්මාණය කරන්න පුළුවන් අයවැයක් නිර්මාණය කරලා තියෙනවා විශේෂයෙන්ම විශ්වවිද්‍යාල වලට බඳවා ගන්න ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කළා තියෙනවා වයඹ සබරගම මොරටුව විශ්වවිද්‍යාල වල නව වෛද්‍ය පීඨ ඇති කරන්න අපි වැඩපිළිවෙල හරි ගස්සලා තියෙනවා මිලියන 1250ක් වෙන් කරලා තියෙනවා රජරට රුහුණු සබරගම කැලණිය කොළඹ ශ්‍රී ජයවර්ධනපුර නිර්දිතික විශ්වවිද්‍යාල වල තාක්ෂණ පීඨ හතක් ඇති කරන්න රුපියල් මිලියන 5000ක් ඒ කියන්නේ රුපියල් ලක්ෂ 50000ක් එක්කහු කරලා තියෙනවා මේ වැඩපිළිවෙල කරන්න විශ්වවිද්‍යාල වල බඳවා ගන්න මේ ශිෂ්‍යයන් ක්‍රමක්‍රමයෙන් වැඩි කිරීම සඳහා කටයුතු කරලා තියෙනවා අපි දන්නා කර මූලාසනේ නුඩ මන්ත්‍රීතුමනි මේ අධ්‍යාපනය කියලා කෑ ගැහුවට කවුද විශ්වවිද්‍යාලවල දරුවන්ගේ සංඛ්‍යාව වැඩි කරන්න පියවර ගත්තේ අපේ ආණ්ඩුවවට පස්සේ අපි තමයි අධ්‍යාපනයේට මොකද අපි දැක්ක පහුගිය දවස්වල කතිකාචාර්යලු උග්‍රේ ලේරහ වෙනකල් කෑ ගැහුවා අධ්‍යාපන කරන සල්ලි වැඩි කරන්න කියලා අපි වැඩි කළා දැන් මේ අයගේ චෝදනාව තියෙන්නේ අධ්‍යාපනයේ වැඩි සල්ලි දුන්නත් ඒකෙන් ක්‍රියාත්මක වෙනවා අඩුයි කියලා නමුත් පුළුවන් තරම් දුරට මොකද අපි ප්‍රසම්පාදන ක්‍රියාවලියට ගරු කරනවා ඉස්සර වගේ අඳුරන අයට කොන්ත්‍රාත් දෙන සිද්ධිය නැහැ ටෙන්ඩර් නැතුව කොන්ත්‍රාත් දෙන විදිය අපේ නැහැ අපි ටෙන්ඩර් කරලා තමයි හැමතෙ කොන්ත්‍රාත් එකක්ම පිළිගන්න තියෙන්නේ ඒ නිසා වෙලාව කාලය යනවා නමුත් මුදල් නාස්ති අපි අඩු කරලා තියෙනවා ඒකින්ද අර උගතුන් මේ රටේ උගතුන් බිහි කිරීම සඳහා උගතුන් ලව්ව ගෘහ සේවිකාවන් ලව්ව විදේශ විනිමය ගේනවා වෙනුවට හැම කෙනෙක්ම උගතෙක් බවට පත් කරලා දැනුම තියෙන කෙනෙක් පත්තු කරලා ඒ විදේශ ශ්‍රම වෙළඳපොළට දැනුමැති පුද්ගලයන් යන ක්‍රමවේදය ලෑස්ති කරලා තියෙනවා විශේෂයෙන්ම කියනවා ගරු මූලාසනේ රුඩ මන්ත්‍රීතුමනි අවසාන වශයෙන් මම පැහැදිලි කරනවා
අවසන් කරන්න.
අවසාන වශයෙන් කියනවා මේ අයවැය දිහා බැලුවාම මත්ස්‍ය අපනයන අපේ මුහුද තියෙන ගරු මූල මුදල් ඇමතුමා යොමු කරලා තියෙන මුහුදේ මත්ස්‍ය සම්පත තියෙනවා. මේක අපිට නෙලා ගැනීමේ ක්‍රමවේදවලට මුදල් වෙන් කරලා තියෙනවා. ඒ ක්‍රමවේද ශක්තිමත් කරලා තියෙනවා. අපේ රට උතුම් රටක්, ඉන්දියන් සාගරයේ මුතු වැටි කියපු රට, සංචාරක ව්‍යාපාරයේ ශක්තිමත් කරලා ඒ හදපු නයකන්දරාව ගෙනාවු මත්තල වගේ ගුවන් තොටුපළවල් ධනය ලැබෙන ආයතන බවට පත් කරලා ලාභ ලබන ආයතන බවට පත් කරන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා උත්සාහවන්තයා ජය ගන්න පුළුවන් මාර්ගය හදලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ගෙදර ඉන්න ගෘහණිය පොඩි පොඩි ව්‍යාපාර කරලා එයාට ඉස්සරහට යන්න පගුලේ ආර්ථිකයට එකතු වෙන්න පුළුවන් විදිහට කාන්තාවට විශේෂ ණයවැඩසටහන් පොලි අඩු ණයවැඩසටහන් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම අපි දැක්කා කුඩා කාර්වලට දැන් ඒවා කතා කරන්නේ නැහැ. අපි කුඩා කාර්වල මිල අඩු කළා. දැන් ඒ පහුගිය කාලිකක් ඕ කාර්වල මිල අඩු කළාද කියලා අපි අඩු කළා. ඒ විතරක් නෙමෙයි විදුලි බස් රථ ඇති කරලා, විදුලි මෝටර් රථ, විදුලි ත්‍රිවිල් රථ වගේ ගමන ගමනයත් පරිසර හිතකාමී ගමන ගමනට යන්නත් අඩු ආදායම්, ඒ වගේම අඩු ආදායම් මධ්‍යම පන්තිකයට අඩු වියදමකින් මෝටර රථයක් ගැනීමේ හැකියාවත් මේ අයවැතුල නිර්මාණය කිරීම සුවිශේෂත්වයක් කියලා කියමින් අපිට පැහැදිලි ගමනක්, මේ රටේ පැහැදිලි ගමනක්, මේ රටේ ලෝකයේ බලගතු රටක් කරන්න පුළුවන් අවශ්‍ය ගමන යන්න පුළුවන් ක්‍රියාමාර්ගය මාවත මේ අයවැතුලින් හෙලිපෙහෙලි කරලා තියෙනවා කියන එකත් විශේෂයෙන් සඳහන් කරමින් මන්නිය දෙනවා.